කැබිතිගොල්ලෑව කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රාථමික අධ්‍යාපන ගුරු උපදේශක සමන් ජයනාත් රණසිංහ මහතා තමයි අද පාඩම ගෙන ඉන්නේ.
අයිබෝවන් දෙවිදුවේ ඔබ අද මේ එකතල ඉන්නේ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අධ්‍යාපන අංශයේ ඔබට ගෙන එන පරිසර විෂය සම්බන්ධව අධ්‍යාපනික වැඩසටහන සමග අද දවසේ ඔබට ගෙන එන පරිසර තේමාව පොළොව හා අහස. දෙබර දූපති අප වාසය කරන පොළොව මතු පිට විවිධ විෂමතාවයන් යුක්ත වෙනවා. වැස්ස සුළඟ වැනි ස්වාභාවික සාධක හේතුවෙන් පොළොව මතු පිට විනාශ වීම වලට භාජන වෙන බව ඔබ දන්නවා. පොළොව පුෂ්ඨය මත මද දුරක් ඇවිද ගියොත් ඔබට දැනේවි. එක තැනක උස් තව තැනක පහත් සහ විවිධ බුලක්ෂණ වලින් යුක්ත බව. ඒ අතර උස් තැන් තැනතලා තැන් බෑවුම් සහිත ස්ථාන ඒ වගේම කඳු කඳු අතර තියෙන විවිධ බුලක්ෂණ අපට දකින්න පුළුවන්. ඉතින් මම ඔයාලොත් එක්ක තුන ශ්‍රේණියට අදාළ ක්‍රියාකාරකම් සහිතව ඔබත් එක්ක මෙම තේමාව යටතේ කරුණු කීපයක් කතා කරන්නයි මේ වටපිටාව ඔබට අධ්‍යයනය කරන්නට අවස්ථාවක් ලබා දුන්නේ. ඔබ ගන්න ඔබ නැත්නම් ඔබට ලබා දෙන පළමු ක්‍රියාකාරකම් තමයි ඔබ ආසන්න ඇති කන්දකට දිව යන පහත ඉඳලා ඉහළට දිව යන. ඊළඟට කන්දේ සිට ආපසු පහළට දුවගෙන එන්න. මේ අතර ගමන් වාර දෙකේදී ඔබට දැනුණු වෙනස්කම් මොනවද? කන්ද දෙසට දිවීමේදී ඔබට දැනුණු වෙහස ගොඩක්. හැබැයි කන්ද පහළට දිව එීමේදී නැත්නම් ගමන් කිරීමේදී ඔබට ඊතරම් වෙහසක් දැනුනේ නැහැ. ඔබට පහසුවෙන් ඒ ගමන නිමා කරන්න පුළුවන් වුණා. මෙව වෙන්න හේතු තියනවාද? එසේ සිදුවීමට මූලිකම හේතුවක් විය හැක්කේ වන්නේ කන්ද ඉහළට ගමන් කිරීමේදී අපිට දැඩි වෙහසක් ඒ සඳහා කැප කිරීමට සිද්ධ වෙනවා. හැබැයි කන්ද පහළට දිවීමේදී අපිට එතරම් වෙහසක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතරම් ශක්තියක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක පහසුවෙන් බෑවුම් දෙසට අපිට එන්න පුළුවන්. මේ කාර්ය නිරීක්ෂණය කිරීම සඳහා ඔබට මම තව පැවරුමක් දෙනවා. කන්ද ඉහළ සිට බෝලයක් තරමක් ලොකු බෝලයක් තැබුව විට ඔබට දැකිය හැකි වන්නේ කිසිම ශක්තියක් නොයදා ඒ බෝලය පහළට පෙරළී යන විදිය. ඒ වගේම රෝදයක් අපි කන්දක් ඉහළට තල්ලු කරන යනට වඩා වෙහසක් නැතුවම ඉහළ කන්ද සිට පහළට රෝදය තල්ලු කරන්න පුළුවන්. මේ සඳහා අපි දරණ වෙහස ඒ වගේම ඒ කාර්ය සඳහා දැක්කන ප්‍රතිඵලය කාර්යයෙන් දැක්කන ප්‍රතිඵලය ප්‍රතිඵල දෙකක්. ඒ වගේම අපි වතුර ගලා යෑමදී බලන්න වතුර ගලන්නේ ඉහළක සිට පහළට. දැන් කන්ද ඉහළට වතුර ගෙන යාමට අපි කිසියම් ශක්තියක් එක්කෝ මොකක් හරි කිසියම් ශක්තියක් අය කරන්න සිද්ධ වෙනවා. එක්කෝ ඒක ඔසවගෙන යන්න වෙනවා වතුර කලයකට නැත්නම් භාජනයකට දාලා. එහෙම නැත්නම් වතුර මෝටරයකින් ඉහළට වතුර ගහන්න වෙනවා. මෙන්න මේ වගේ වතුර තව තැනකට ගමන් කිරීමට ශක්තියක් වෙනවා ඉහළ තැනට. හැබැයි ඉහළ තැන ඉඳලා පහළට ඒ වතුර ගලා යන ඉබේ සිද්ධ වෙන අවස්ථාවට දකින්න පුළුවන්. ඉතින් මේ කාර්යයන් ඔබට නිරන්තර නිරීක්ෂණය වෙන්න ඇති. ඒත් ඔබ කෙදිනෙක හෝ සිතා බැලුවද මේ සිදුවන වෙනස්කම් මොනවාද කියලා. ඉතින් දෑබර දූපතේ භූමියේ ඇති මෙම වෙනස්කම් නිසා විවිධ භූ ලක්ෂණ නිසා පරිසරයට සිදුවන හානිත් සමහරට දකින්න පුළුවන්. පරිසරයට සිදුවන සුබදායී තත්ත්වෙනුත් අපිට වැදගත් වෙනවා. හානි ගැන කතා කරද්දී ඉහළ සිට පහළට වතුර ගලා යෑමේදී වතුර පමණක් නෙමෙයි දෙබර දූපතේ වතුර සමග ගලාගෙන එන්නේ භූමියේ තියෙන පස් සීතිගිනියනවා. එතකොට මොකද වෙන්නේ? මේ පොළවේ තියෙන සාරවත් පස් කොටස් එම ස්ථානයෙන් වෙනස් වෙනවා. මේක නිසා පාසු කාදනය නැත්නම් පස සීදී යමක් ඔබට දකින්න පුළුවන්. ඉතින් පස සීදී යමෙන් සිද්ධ වෙන්නේ පරිසරයට හානියක්. අපිට පස හරි වැදගත්. පස නිසා අපි ලබා ගන්න ප්‍රයෝජන ගොඩයි. භෝග වග කරන්න අපිට පස සාරවත් පසක් නැතුවම බෑ. එහෙමනම් දැබිරදීපති පස ආරක්ෂා කර ගැනීමලත් අපි විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. අපි ඉදිරියේදී සාකච්ඡා කරමු ඒ වයින් කරන්න පුළුවන් කරුණු කීපයක්. එහෙමනම් මේ භූමියේ තියෙන වෙනස්කම් පිළිබඳව ඔබට යම් වැටහීමක් ලැබෙන්නේ ඉති කියලා මම හිතනවා. අද දවසේදී මේ භූමියේ මතුපිට වෙනස් වීම ගැන සාකච්ඡා කරනවා වගේම සුළඟේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරමින් සුළඟ නිසා භූමියට නැත්නම් පොළොවට සිදුවන හානි නැත්නම් සිදුවන කාර්යයන් සිදුවන වෙනස් සිදුවන වෙනස් වීම අපි සාකච්ඡා කරන්න උත්සාහ ගන්නවා. ඔබ කල්පනා කරාවි ජලය පොළොව මත පිටට වැටුණට පස්සේ පස සිදියන බවක් ඔබට වැටහුණා. හැබැයි සුළඟ නිසා පොළොවට සිදුවන හානියක් ඔබ හිතුවද? ඔව් දැබර දෙපති. ඔබට සමහරට එකපාර හිතෙන්නේ නැති වෙති. ඒත් ඔබ පාරේ ගමන් කරනකොට හුලං දැඩි සුළඟක් එනවා, වේගවත් සුළඟක් එනවා. සුළඟක් එනකොට සිදුවන පරිසරයේ වෙනස් වීම ගැන ඔබ හිතුවද? සමහර විට පරිසරයේ පොළවේ තියෙන පස ඇවිස්සලා දූවිලි කොටස් ඇවිස්සලා ඉහළට ගමන් කරලා අපිට අපේ ඇස්වලට පවා දූවිලි වදින්න පුළුවන්. ඉතින් මෙතනද සිදුවන්නේ මොකද්ද? මේ සුළඟේ ක්‍රියාකාරීත්වය නිසා පස නැත්නම් පොළව මතු පිට කොටස් ටික උලඟට ගසාගෙන ගිහිල්ලා උලඟට ගහගෙන ගිහිල්ලා උලඟට මිශ්‍ර වෙලා ඒ උලඟත් එක වෙනත් තැනකට යනවා. ඉතින් දැබිරදු විදිහ මේ කාර්යයන් දෙකෙන්ම සිදුවන එක දෙයක් මොකද්ද? ජලය පොළව මත පිට ගමන් කිරීමෙන් සිදුවන්නේ මොකද්ද? පොළවේ තියෙන සාරවත් පස් කොටස් වෙනත් තැනකට ගලාගෙන ගියා. එහෙනම් සාරවත් පස් කොටස් ටිකවත් වෙනවා. දැන් වේගවත් සුළඟ නිසා සිදුවෙන්නේ මොකද්ද? මේ සිදුවුනේ පොළවට සිදුවන හානියක් මොකද්ද? මේ පොළවේ මත පිට තියෙන පාංශු කොටස්, පස් කොටස්, සාරවත් පස් කොටස්, මේ සාක සත්ත්ව කොටස් දිරෑම නිසා සිද්ධ වෙන සාරවත් පස් කොටස් ඉහළට අහසට ගමන් කරලා වෙනත් තැනකට ගිහිල්ලා තැන්පත් වෙන. ඉතින් මේ දෙකම අපිට හානි කරයි. මේ කාර්යයන්ටම වැදගත් වචන දෙකක් තියෙනවා. එකක් මොකද්ද? මං කිව්වා මේ සුළඟ වැස්ස නැත්නම් ජලයේ ක්‍රියාකාරීත්වය නිසා පාංශු කාදනයක්, මේ දෙකම සිදෙන පාංශු කාදනයක් පස කාදනයට සෝදායමට ලක් වෙනවා. එතකොට මේ යන පස් කොටස් තව කොහෙරි තැම්පත් වෙන්න ඕනේ. එතකොට එහෙනම් ඒ කොටස් පැත්ත නැත්නම් ඒ යන තැම්පත් වෙන පහත් බිම් සාරවත් වෙද්දී ඉහළ තියෙන උස් කොටස් ටික උස් භූමි નિසරු වෙනවා. ඉතින් මේකෙන් සිදු වෙන මොකද්ද? අපිට નિසරු පසක ප්‍රයෝජනයක් නැති වෙනවා. එහෙනම් දැබිරදුවේපති අපට පහළ සාරවත් පස් කොටස් කඳු පහළ නැත්නම් පහත් බිම්වල සාරවත් පස් කොටස් වගේම ඉහළ භූමියේ තියෙන සාරවත් පස් කොටසත් අපිට වැදගත්. ඔබ හිතන්න ඔබේ නිවස, ඔබේ ගෙදර පස සෝදායමට ලක් වෙන ප්‍රදේශයක් නම් වගාවක් කරන්න බෑ, වගාවක් වැවෙන්නේ නැහැ නේ. අපිට සාරවත් වගාවක් කරන්න බැරි වෙනවා නේ. අපිට ඒකේ ප්‍රයෝජනයක් නැති භූමියක් බවට පත් වෙනවා. එහෙනම් දැබිරි දූපති මේ දෙකෙන්ම අපිට පුළුවන් නම් පස ආරක්ෂා කරගන්න, පොළොව ආරක්ෂා කරගන්න. ඒක ඔබට පෞද්ගලිකව වටනා වගේම අපේ රටට ඉතා වටිනා අවස්ථාවක් වෙනවා. බැබර දීප්ත ඔබට මතකයට එන මෙති වැස්ස නිසා පොළොවේ සෝදා ගිය තැන් හැරුණු වලවල් තියෙනවා. මේ සෝදායම වලක්වා ගැනීමට කළ හැකි යමක් ඔබ සිතුවද? හිතන්න පොළොවට ජල පහරක් වේගයෙන් පතිත වෙනකොට පොළව ආවරණය වෙලා නැත්නම් නැත්නම් නිරාවරණය වෙලා නම් තියෙන්නේ අන්න මොකද වෙන්නේ? අර ජල කොටස කෙලින්ම පසත් එක්ක මිශ්‍ර වෙනවා. ඒතර පස ඉක්මනින්ම සෝදායමට ලක් වෙනවා. ඉතින් මේක මේ පතිත වෙන ජල ධාරාව කිසියම් දේකට වැටිලා පොළොවට වැටෙනකොට වැටීමේ වේගය අඩු වෙනවානේ. එතකොට මොකද වෙන්නේ? ඒ හැරෙන්න තියෙන ඉඩකම් ඉඩ කඩ සෝදා යෑමට තියෙන ඉඩකඩ අඩු වෙනවා. මිනිස් අපිට පුළුවන් පොළොවට වැස්මක් හදන්න. මේ යොදන්න පුළුවන් වැස්ම පහසුවෙන් යොදන්න පුළුවන් මොනවාගෙන්ද? ගස් සැල් වලින් නේ. ගස් සැල් එනම් ගස් සැල් නිසා මොකද වෙන්නේ? පස ආරක්ෂා වෙනවා. ගස් සැල් නිසා අපි දන්නවනේ අපිට අපිට ජීවත් වෙන්න ලැබෙන ආහාර සපය දෙන ගස් සැල් උදව් වෙනවා වගේම ස්වාභාවික අපිට ලබා දෙන තන පොළව ආරක්ෂා කරනත් ගස් සැල් උදව් වෙනවා. එහෙනම් ලැබෙන්නේ එක සරල කාරණාවක් නේ. එහෙනම් අපිට පුළුවන් තරම් මොකද කරන්න ඕනේ? මේ ගස් සැල් වලින් ආවරණය වූ පොළවක් අපිට තියෙනවා නම් අපිට ගෙවත්තක් තියෙනවා නම් නේ. එහෙනම් මේ පස හොඳින් සාරවත් පසක් අපිට හදා ගන්න පුළුවන්. සුළඟ නිසා පොළවේ සෝදා යෑම වලට නැත්නම් පොළවේ සාරවත් පස් කොටස් ඉවත් වෙන්න බලපාන බව මම ඒගොල්ලොත් එක්ක ඉස්සලා කතා කරා නේ. මේක අපිට බලා ගන්න පුළුවන් නේ. වියලි සාග පාත්‍ර කුණු රොඩු තියනවා නම් පොළව මත පිට සුළඟට මොකද වෙන්නේ? මේවා සුළඟත් එක්ක එකතු වෙලා අහසේ වෙන තැනකට අහසේ පාවෙලා ගිහලා වෙනත් තැනකට යනවා. ඉතින් අපි කුණු රොඩු කියන ඒවා සාග පාත්‍ර කියන ඒවා දිරායන කොටස් තමයි අපේ පස සාරවත් වෙන්න මුලික වශයෙන් හේතු වෙන්නේ. ඉතින් ඔබ හිතලා බැලුවද ඔබ බැලුවද සුළඟ ඇති වෙලාවට සහ සුළඟ නැති වෙලාවට අපි පරිසරයේ ස්වභාවයන් මොකක්ද කියලා. සුළඟ නැති වෙලාවට ඔයගොල්ලෝ දැක ගන්න පුළුවන් මේ ගස් සැල්වල කොළ හෙල්ලෙන්නේ නැහැ පොඩ්ඩක්වත් නේ. හැබැයි සුළඟ ඇති වෙලාවට ගස් සැල්වල කොළ අතු හෙලවෙන්න පටන් ගන්නවා. ඒ කොළ අතු වල එකට කෑවිලා සමහරට මිහිරි නාද නිකුත් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම සුළඟ නැති වෙලාවට අපිට අපේ ශරීරයට උෂ්ණත්වය නැත්නම් අපේ ශරීරයේ තියෙන දහදිය ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගන්නවා නේ. එහෙනම් සුළඟ අපිට වැදගත් වෙන අපේ ශරීරයේ අර උෂ්ණත්වය පාලනය කර ගැනීමටත් අපේ ශරීරය වැදගත් වෙනවා සුළඟ. පරිසරයේ දෙස ඔබ බලාගෙන හිටියොත් අපිට දැක ගන්න පුළුවන් වේවි මොනර කුඩුම්බී බීජ මේ මල් විසිරිලා ඒ බීජ අහසේ පාවෙලා යනවා. ඒ වගේම පොළොන් සහිත කපු පිළිම් පොළොන් බීජ කපු පොළොන් බීජ ඒවත් මොකද වෙන්නේ? පොළොන් එක එකතු වෙලා අහසේ පාවෙලා ගිහිල්ලා වෙනත් තැනකට ගිහිල්ලා පැලලා යනවා. ඊළඟට ඔගොල්ලෝ දාලා ඇතිනේ හොර සාකේ බීජත් මොකද වෙන්නේ? මේවත් සොළගත් එක පාවෙලා ගිහිල්ලා ඈතට ගිහිල්ලා තවත් තැනක පැලෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට මතක් කරනවා නේ බීජ තවත් තැනකට පැලවෙන යන ක්‍රම කිහිපයක් අපි කතා කරා. ජලයේ පාවලා යන්න පුළුවන් සුළඟත් අපිට වැදගත් වෙනවා නේ. එහෙනම් සුළඟ මගින් ඒ බීජ තවත් තැනකට විසිරේ යමක් සිද්ධ වෙනවා. ජලයේ මගින් කිසියම් තැනක ඇති බීජ ප්‍රමාණයක් සාකවල බීජ තවත් තැනකට ගිහිල්ලා පැලවෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මම මතක් කරන තව ක්‍රම දෙකක් එකක් මාද්ද සතුන් මගනොත් ඒ කාර්යය සිද්ධ වෙනවා. එහෙනම් ජලය මගින් සුළඟ මගින් සතුන් මගිනොත් සිද්ධ වෙනවා. හොඳම උදාහරණයක් සාකේ හැදුණු කජු සතෙක් අරගෙන වවුලෙක් අරගෙන මේ කජු පුහුළු මත් අරගෙන ඈතට යනවා. ඒ කජු පුහුළු මේ ඇටේ මොකද කරන්නේ? පුළං කොටස කාලා මේ ඇටේ කොටස බිමට දාන. ඒක තැන්වල කජු පැලවෙන. එහෙනම් කොටස් අපි කීපයක් කතා කරානේ. ඊළඟට තවත් ක්‍රමයක් තියෙනවා. මොකද්ද? ඒකට අපි කියනවා ස්පෝටනිය කියලා. නැත්නම් ඔයගොල්ලෝ දන්න ඇති දැකලා ඇති සමහර විට කෝපි වගේ සාකයක කෝපි කරලක් නැත්නම් මුං ඇට සාකයක මුං ඇට කරල අර අවුව සැර වෙලාවට නේ හිරුවිලිය ගොඩාක් සැර වෙලාවට මොකද වෙන්නේ? මේක මේ කරල වේලෙලා පොපුරලා යනවා. මේ පොපුරලා යනකොට මොකද වෙන්නේ? මේ ඇට ටික බීජ ටික ඈතට විසිරලා ගිහිල්ලා පැලවෙනවා. ඒක අපි ඔන්න පාඩමේ කතා කරා. බීජයක් තවත් තැනකට විසිරී යන ක්‍රම හතරකුත් අපි කතා කරා. මේ කොටස් දෙක කතා කරන්න හේතුව තමයි සුළඟ එතන ප්‍රධාන සාධකයක් නිසා. සුළඟත් එක සාධකයක් නිසා නේ. ඔයගොල්ලෝ කවදා හරි කරලා දැකලා තියෙනවද සුළං හමන විට හඳුන් කෝරක නිකුත් වෙන දුම කොයි පැත්තටද ගමන් කරන්නේ? සුළඟ හමන දිසාවට තමයි ගමන් කරන්නේ. ඊළඟට ඔයගොල්ලෝ බලලා තියනවාද කවදා හරි නේ සුළඟ උදව්වෙන් සුළඟ උපකාරය කරගෙන අර සුළම් පෙත්තක් කරකවල තියනවා. දැන් ඕගොල්ලෝ හිතලා බලුවද සුළම් පෙත්ත කැරකෙන්න නම් කැරකෙන පැත්ත සුළම් පෙත්ත කොයි පැත්තටද අපි හරව ගන්නවන්නේ? සුළඟ හමන දිසාවටද? සුළඟ හමන දිසාවට ප්‍රතිවිරුද්ධ දිසාවටද? බැලුවේ නැනේ. එහෙනම් අදම හදන්න. කඩදාසියක් අරගෙන සුළං කැරකෙන්න සුළං පෙත්තක් හදන්න. සුළං පෙත්ත හදලා මේ සුළං පෙත්ත ඔබ බලන්න සුළඟ හමන දිසාවට අල්ලලා මොකද වෙන්නේ කියලා. කැරකෙන්නේ නැනේ. එහෙනම් සුළඟ හමන දිසාවට නෙමෙයි ප්‍රතිවිරුද්ධ දිසාවට ලොත් තමයි මේක කැරකෙන්න පටන් ගන්නේ. මොකද ඈතින් එන සුළං දහරා මේ සුළං පෙත්තේ කැරකෙනවා. සුළං පෙත්තේ වදිනවා. වැදිලා තමයි කැරකෙන්න පටන් ගන්නේ. මේවා ඉතින් අපි ගවේෂණය කරන දරුවෝ විදිහට නිරන්තරයෙන් සොයා බැලිය යුතු කාරණා දෙයක් ඉති. දැන් ඔයගොල්ලෝ හැම කෙනෙකුටම මම දෙනවා කොටියක්. කොටුවක් අරගෙන රෙදි කෑල්ලකින් කොඩියක් හදලා මේ කොඩිය රෙදි කොඩිය ඔයගොල්ලන්ට දෙනවා. දැන් බලන්නකෝ ඔයගොල්ලෝ එලිමානි පිට ස්ථානයට ගිහිල්ලා මේ කොඩිය අල්ලගෙන සුළඟ හමන දිසාවට යනකො. අනිත් දිසාවටත් යනකො. මොකද්ද ඔයගොල්ලන්ට දැක්ක වෙනස? මොකද්ද ඔයගොල්ලන්ට දකින්න පුළුවන් කරුණු? අර කොඩිය කෝටුවේ ගහලා තියෙන සුදු රෙදි කඩ රෙදි කෑල්ල ලෙල දෙන්න පටන් ගන්න කොයි පැත්තටද? සුළඟ ගමන් කරන දිසාවට තමයි ඒකේ කොඩිය හැරිලා තියෙන්නේ. ඉතින් ඕන අපිට ගමන් බලන්න පුළුවන් නේ. සුළඟ ගමන් කරන දිසාවට ගමන් කරන දිසාව පරීක්ෂා කිරීම සඳහා අපිට විවිධ පරීක්ෂණ කීපයක් හම්බුණා. එකක් මොකද්ද? හඳුන් කෝරක් දැල්ලලා ඒ හඳුන් කෝරු දුම යන්නේ කොයි පැත්තටද කියලා බලන්න ගියාම අපිට යන්න වෙන්නේ කොයි පැත්තටද? සුළඟ ගමන් කරන දිසාවට. එතකොට කොඩියක් අතේ රඳවගෙන කොඩිය එසෙව්වට පස්සේ කොඩි රෙදි කඩ යන්නේ කොයි පැත්තටද? රෙදි කඩ යන්නේ සුළඟ ගමන් කරන දිසාවට. නේ ඊට ප්‍රතිවිරුද්ධ එකක් අපිට හම්බුණා. මොකද්ද? රූපෙත්ෙක් හදලා මේ සුළඟට කැරකෙන ප්‍රතිවිරුද්ධ නැත්නම් සුළං හමන දිසාවට අල්ලගෙන හිටියෝ. කැරකෙන්නේ නැහැ නේ. එහෙනම් සුළඟ හමන දිසාවට ප්‍රතිවිරුද්ධ දිසාව කොයි පැත්තද කියලා බලාගන්න අපිට පුළුවන්. ඔයගොල්ලෝ බලන්න මේවා කරලා බැලුවට පස්සේ ඔයගොල්ලන්ට තවත් තොරතුරු ගොඩක් හම්බ වෙවි. දැන් ඔයගොල්ලෝ ළඟ තියෙන සෑම කොඩියක්ම එලිමහනේ සිටවලා ඉන්නකෝ. මේක දිහා බලාගෙන ඉන්නකෝ. මොකද වෙන්නේ? සුළඟත් එක රෙදි කඩ එහාට මෙහාට චලනය වෙනවනේ. සුළඟ වේගයෙන් ගමන් කරන මොකද වෙන්නේ? අර රෙදි කෑල්ල රෙදි කඩ එකම දිසාවට වේගයෙන් කෙලවිලා යන්න වගේ උත්සාහයක් ගන්නවා. ඉතින් මේවා වෙනස්කම් නේ. මේ අනුව සුළං හමන දිසාව හොයා ගන්න පුළුවන් අපිට නේ. සුළං දිසා දර්ශකයකින් අපිට බලා ගන්න පුළුවන් ඒ කාර්යය. අපි ඉගෙන ගමු ඊපස්සේ. දැන් ඔයගොල්ලෝ දැනගත්තා. සුළං නිසා සමහර දේවල් පිහිටတဲ့ ස්ථානෙම සැලෙවෙන්නට පටන් ගන්නවා. සමහර දේවල් ගමන් කරන දිසාව වෙනස් වෙන්න පටන් ගන්නවා. තවත් දේවල් පිහිටි ස්ථානෙන් ගසාගෙන යන්නටත් පුළුවන්. හැබැයි රෙදි කෑල්ලක් වගේ රෙදි තෙත රෙදි කෑල්ලක් රෙදි කඩක් නැත්නම් තෙත යම් දෙයක් සුළඟ නිසා වේලිය යන්නටත් පුළුවන්. එහෙනම් රෙදි වේලා ගන්න යමක් වේලා ගන්නට සුළඟ භාවිත කරන්න පුළුවන්. අහස හා පොළොව පාඩම තුළ සුළඟ හරි වැදගත්යි. සුළඟ කියලා කියන්නේ පොළොවේම එක කොටසක් නේ. ඔයගොල්ලෝ ඊළඟට ඉගෙන ගන්න පුළුවන් මේ අනාගතයේදී. මොකද්ද? පොළොවේ තියෙන වායු ගෝලය, ඒ වගේම ජල ගෝලය, ඒකම පොළොව පස් කන්දේ ශිලා ගෝලෙ මේ ඔක්කොමට කතා කරනකොට අනාගතේ මේ පොළොව ගැන නේ, පොළොවට ආසන්න පරිසරය ගැන ඔයගොල්ලෝ ගොඩක් දේවල් කතා කරන්න පුළුවන් ඉහළ පන්තිවලදී. ඒ වගේම තමයි දෑබර දූපති මේ පොළොව සුළඟ නිසා වෙනස් වීම වලට භාජනය වෙනවා, වැස්ස නිසා වෙනස් වීම වලට භාජනය වෙනවා. ඒ වගේම සත්ත්ව ක්‍රියාකාරීත්වයන් නිසා නේ ඔයගොල්ලෝ අහලා තියෙනවානේ. අපිට ඔයගොල්ලෝ වත්තකට ගියොත් නැත්තම් අර සත්තු ඌරෝ වගේ සත්තු ඉන්න තැනක ගියොත් එහෙනම් මේගොල්ලෝ හාරලා පොළව හාරලා තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? වැසක් වසර පස්සේ මේ බුරුල්ලුණු පස් කොටස් සෝදගෙන යෑමේ තත්ත්වයක් පත් වෙනවා. සතුන් නිසාත් පොළව වෙනස් වීම වලට පත් වෙනවා. ඒ වගේම මිනිස් ක්‍රියාකාරකම් පොළවේ විවිධ වෙනස් වීම වලට පත් වෙන්න අපේ ක්‍රියාකාරකම් බලපානවා නේ. අපි කියමු ගොඩනැගිලි දිකරොත් මොකද වෙන්නේ? දැන් අද දකින්න පුළුවන් සමහර නගරවල ගියාම ගොඩනැගිලි ඉදි කරලා ගොඩක් ළඟ ළඟ ආසන්න. ඒ වගේම තමන්ගේ වත්ත වටා තාප්ප වලින් වට කරගෙන තියෙන පරිසරයක් අපිට දකින්න තියෙනවා නේ. තාප්ප වලින් වට කරගත්තු පරිසරයක්. දැන් මොකද වෙලා තියෙන්නේ? හිතන්නකෝ පාරක් තියෙනවා. පාර දෙපැත්තෙම වතු වල තාප බැඳලා පාර මැදි වෙලා ජල පාරක් આવවත් මොකද වෙන්නේ? ඒ ජල පාර ගමන් කරන්නේ අර පාර මැද්දෙන්. වැඩි කාලයක් යන ඉස්සෙල්ලා මොකද වෙන්නේ? අර මාර්ගයේ ඊට සීග්‍රයෙන් අබලන් තත්ත්වයටපත් වෙනවානේ. සෝදායන් පත්‍රපත් වෙනවානේ. වලවල් පිරිල බවටපත් වෙනවා. ඉතින් මේවත් අපිට බලපාන එක සාධකයක් නේ. එහෙනම් අපි දැනගන්න ඕනේ අපේ ක්‍රියාකාරකම් නේ. පසට හානියක් නැති වෙන්න. පොළොව ආරක්ෂා කරන අපේ ක්‍රියාකාරීත්වයන් කරන්න පුළුවන් නම් හරි වැදගත්. ඒ නිසාම පොඩි වැස්සකටත් පවනේ දැන් කෙටි කාලයක් වහින වැස්සකටත් පවා විවිධ ගම් වතුර තත්ත්වයන් දකින්න පුළුවන් සමහර නගර කුඩා වැස්සකට මුළු නගරෙම ජලයෙන් යැටෙන තත්ත්වයක් අපිට දකින්න පුළුවන් තියෙනවා. එහෙනම් දැබරි දූපතේ මේවා අපි සැලකිලට ගන්න ඕනේ නේ. අපි යමක් ඉදි කරනවා නම් පොළොව මතු පිට යම් දෙයක් කරනවා නම් ඒ කරන දේ පොළොවට හානි කර නොවන විදිහට අපි ඒ කාර්යය කරන්න ඕනේ. එතකොට තමයි අපිට අනාගතයට වටින මේ පොළව අදට වගේම අනාගතයටත් නේ පාවිච්චි කරන්න පුළුවන් තත්යකට පත් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් බැබිරි දූපත ඔන්න පාඩමට එහා ගිය දේක් ඔයගොල්ලොත් එක මම කතා කරා. ඔයගොල්ලොන්ට දැනෙන දේවල් පරිසරෙත් තියෙන අපි වට පිටාවේ තියෙන අපිට හැඟෙන දේවල් ගොඩක් මේ ඔයගොල්ලොත් එක කතා කරන්නේ. ඔන්න දැබර දූපතේ පොළව අපිට වැදගත් කියවනේ. පොළවේ සාරවත් බවට අපි ආසයි. අපි සාරවත් බව පවත්වාගෙන යන්න ඕනේ. හැබැයි අපි නොදැනවත් සමහර විට අපි දැනම නෙමෙයි අපිට නොදැනවත් දන්නේ නැති නිසා නේ. පොළවට ඕගොල්ලෝන්ගේ චුටි දුවල පුතාලගෙන් වැඩිහිටියන්ගෙන් උත් විවිධ අසාධාරණකම් සිද්ධ වෙනවා. හිතලා බලන්න. ඕගොල්ලෝ යනවා කඩේකට. අම්ම අරන් දෙනවා ටොපියක්. ටොපි කන්න හොඳ නේ. ටොපියක් අරන් දෙනවා අම්මා. දුන්න වෙලාවට ටොපි කොලේ මොකද කරන්නේ? අපි එතනින්ම ටොපි කොලේ ඉරලා අර ඉටි කොල කෑල්ල බිමට දාලා ටොපි කකා ගෙදර එනවා. දැන් මොකද උනේ? එහෙනම් අර ඉටි කොල කෑල්ල එකතුනේ කොහෙටද? පොළොවටනේ. ඒ වගේම අපි කන යෝගට් ටික, යෝගට් හැන්ඩ්, යෝගට් කෝපි අපි තැන් තැන් වල විස කරලා දානවා. එහෙනම් එතන මොකද වෙලා තියෙන්නේ? එතනත් පොළොවට අපි කරන වැරදි නිසා පොළොවට එකතු වෙලා තියෙන මොනවද? අයහපත් ද්‍රව්‍යනේ. පොළොවට අනවශ්‍ය ද්‍රව්‍ය එකතු වෙලා ඇයි? ඉටි කොළ, ප්ලාස්ටික් කොටස්, වීදුරු කෑලි වගේ දේවල් පොළොවට එකතු වුනාම ඒවා දිරා යන්නේ නැහැ. මේ දිරණ යමක් පොළොවට එකතු වුනොත් වැඩි කාලයක් යන ඉස්සෙල්ලා ඒක පොළොව සාරවත් කොටසක් බවට පත් වෙනවා. එමනම් දැබිරි දූපිත ඔබ දැනගත යුතුම කාරණාවක් තමයි. මොකද? අපි පොළව ආරක්ෂා කරගන්න ඕනේ. එහෙනම් පොළවට අපවිත්‍ර වෙන, පොළව විනාශ වෙන කිසිම දෙයක් පොළොව මත පිටද විසිකරන්නේ නැහැ කියලා හැඟීමක් අපි තුරු තියන්න ඕනේ. ඒ අපේ පුරුදු බවට පත් කරගන්න ඕනේ. හරි මේ සඳහා අපිට නිවසේදීම පුරුදු පුහුණු වෙන්න පුළුවන්. මේ සඳහා මම ඔයාලට යෝජනා කරනවා. මොකද්ද? තිරාපත්තන ද්‍රව්‍ය වෙනම භාජනයකටත් දිරාපත් නොවන ද්‍රව්‍ය වෙනම භාජනයකට එකතු කරන්න. නිවසේ වත්තනනේ shopping කඩදාසි, ටිකොල, ප්ලාස්ටික් කොටස් වගේ දේවල් දිරාපත් වෙන්නේ නැහැ. ඒව මොකද කරන්නේ? ඒවා දාන වෙනම භාජනයකට. ඒ වගේම වීදුරු වලින් අනතුරු සිද්ධ වෙන්න පුළුවන් වීදුරු කැලි වගේ දේවල් වෙනම භාජනයකට දානවා. දාලා දිරාපත් වෙන කොටස් ටික තියෙනවානේ. අපි ඒවා වෙනම භාජනයකට එකතු කරනවා. දැන් ඔන්න මේ කොටස් තුනේ අර දිරණ දේවල් අපිට ප්‍රයෝජනට අරගෙන දිනන දේවල් තුලින් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජනය මොකද්ද? දිනන දිරාපත් වුණාට පස්සේ කොටස් අපිට පොහොර බවට පත් කරගන්න පුළුවන් නේ. අපි වවන වගාවකට දාන්න මේ පොහොර බවට පත් කරගන්න පුළුවන්. එහෙනම් දැබරදූපතේ කොම්පෝස් පොහොර සෑදීමේ ක්‍රියාවලියට ඔබ කුඩා කාලේ ඉඳලා සූදානම් වෙනවා. අදම පටන් ගන්න. ගෙදරින් විසිකරණ යමක් තියෙනවා නම්, ඉවතලන යමක් තියෙනවා නම් ඔබ ඒ ඉවතලන යන කොටස් තුනකට බෙදා ගන්න. එක කොටසක් මොකද්ද? වීදුරු වගේ කැලි කොටස්. තැන් තැන් වල දැම්මොත් මොකද වෙන්නේ? ඒවා දිරන්නේ නැහැ. අපි නොදනුවත්වම අපිට අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ප්ලාස්ටික් කොටස් දිරා යන්නේ නැහැ. පොළොට එකතු වුණොත් පොළොවට ඒක හානි කර වෙනවා. ඒ වගේම දිරන කොටස් තැන් තැන් වල විසිකරොත් ඒක පොළොව අපවිත්‍ර වෙන්න පුළුවන්. පොළොව අර අවලස්සන වෙන්න පුළුවන්. එනිසා අපි ඒවත් දාන එක තැනකට. අර දිරා යන කොටස් ටික කාලයක් ගියාට පස්සේ දිරලා ඒවා සාරවත් පස් කොටස් බවට පත් වෙනවා. මේ කොටස් අපිට භාවිත කරන්න පුළුවන්. සාක වැඩිම සඳහා පොහොර ලෙස භාවිත කරන්න පුළුවන්. දැන් දිරා නොයන කොටස් දෙක අපි ළඟ එකතු වෙනවා. නෝ ඔයගොල්ලෝ අහලා ඇතිනේ. අර ප්ලාස්ටික් කෑලි ගන්නවා, ප්ලාස්ටික් කෑලි ගන්නවා, ඉවතලන බෝතල් විදුරු ගන්නවා, විදුරු ගන්නවා කිය කියන්නේ. නේ පොල් කටු ගන්නවා, පොල් කටු ගන්නවා කිය කියන්නේ. මෙන්න මේගොල්ලන්ට කතා කරලා අර දිරා යන්නේ ඇති කොටස් දෙක ඒගොල්ලන්ට දෙන්න පුළුවන් නේ. පරණ යකඩ ගන්නවා, පරණ යකඩ ගන්නවා ගන්න ඔය ඔක්කොම පරණ යකඩ කෑලි. ඒවත් දෙන්න පුළුවන් අරගොල්ලන්ට. ඒව මොකද කරන්නේ මේගොල්ලෝ? අපි අර දිරණ කොටස් පොහොර බවට පත් කර ගන්නවා වගේම gederedi අර දිරා නොයන කොටස් ඒගොල්ලෝ නැවත අරන් ගිහිල්ලා ප්‍රතිචක්‍රීකරණය කරලා ඒවා නැවත අර ප්ලාස්ටික් කෑලි වලින් කොටස් නැවත සකස් කරලා ප්ලාස්ටික් භාජන හදලා නැවත ඔබට පරිහරණය කරන්න ඉන්න පුළුවන් නේ. වීදුරු උණු කරලා නැවත සකස් කරලා අපිට එන්න පුළුවන් නේ. යකඩ කොටස් ටික ඒවා නැවත උණු කරලා ඒ වගේම විවිධ උපකරණ ද්‍රව්‍ය හදලා ඒවා නැවත අපිට එන්න පුළුවන්. ඉතින් මේක තමයි අපි කරන්න ඕනේ නේ. එහෙම වුණොත් මොකද වෙන්නේ? අපි අතින් පොළවට එකතු වෙන අබිලි නැත්නම් අයහපත් දේවල් නේ ක්‍රමවත් ලෙස බැහැර වෙනවා. කොහොමද? පොළවට බැහැර වෙන්නේ දිරාපත් වෙන දේවල් විතරයි. හැබැයි ඒවත් තැන් තැන් වල දාන්නේ නැහැ. ඒවා දිරුවට පස්සේ දිරන්න ඇරලා එක තැනකට එකතු කරලා ඒවා දිරලා ගියාට පස්සේ ඔන්න පස් සාක වලට මිශ්‍ර කරලා ගන්නවා. සාක පොහොරලස සඳහා භාවිත කරනවා. යකඩ වගේ දේවල් ඒවා නැවත උණු කරලා නැවත ඒ වගේ උපකරණ හදනවා. ඔන්න ක්‍රමවත් ලෙස බැහැරවනවා. ප්ලාස්ටික් කොටස් නැවත ඒවා ප්ලාස්ටික් යන්ත්‍ර සූත්‍ර මගින් ප්ලාස්ටික් උණු කරලා නැවත ප්ලාස්ටික් භාජනය හදලා පිළඟට එනවානේ. නම් විදුරුත් ඒ වගේනේ. එහෙනම් මේවා තමයි අපි කළ යුතු දේවල්. ඉටිකොල්ල ඉටිකවර වගේ දේවල් පෙන්න්නේ අර ප්ලාස්ටික් වගේ දේවල් විදිහට. ඒවා නැවත උණු කරලා අපිට ප්‍රයෝජනවත් දෙයක් නිර්මාණය නිෂ්පාදනය කරන තත්ත්වයට අපි ඒවා ගේනවා. දැබිරි දූපතේ ඔගොල්ලෝ මේවා දැනගෙන හිටියම ඔගොල්ලන්ට පුළුවන් අපි අවට වටපිටාව, අවට පොළව, අවට පරිසරය රැක ගන්න, ආරක්ෂා කරගන්න ඔබට ලොකු දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. දැබර දූපතේ ඔබට තවත් ප්‍රශ්නයක් ලබා දෙනවා. මේ ප්‍රශ්නෙට හොඳ උත්තරයක් හම්බුනොත් තමයි මට හරි සතුටු. මොකද ලැබෙන ප්‍රශ්නේ? ඔබ හොඳින් ඉර පායල ඇති වෙලාවක එලිමහනට යන්න. එලිමහනට ගිහලා ඉර එළිය දිහා හොඳට බලාගෙන ඉන්න. මේ ඉර එළිය මොන වර්ණයෙන් යුක්තද කියලා ඔබට කියන්න පුළුවන්ද? මොන වර්ණයෙන් යුක්තද කියලා ඔබට කියන්න පුළුවන්ද? සමහර විට ඔබට එකහෙලා කියන්න බැරි වෙවි නේ. එහෙමනම් මම ඔබට ගේනවා පොඩි පරීක්ෂණයක්. මේ පරීක්ෂණය තුළින් ඔබට බලා ගන්න පුළුවන් හිරු එළියේ තියෙන වර්ණ මොනවද කියලා. මේ සඳහා මම ඔබට යෝජනා කරනවා ජල භාජනයක් ගන්න. ජලෙ පිරුණු භාජනයක් ගන්න. ඒ වගේම දර්පණයක් ගන්න. මොන බලන කණ්ණාඩිය? නේ? තල දර්පණයක් ගන්න. මේකත් අරගෙන එලිමහන්ට යන්න. එළියට ගිහිල්ලා ඔබේ නිවසේ සුදු පාට බිත්තියක් තියෙනවා නම් ඒ බිත්තියට අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් සුදු පාට පසුබිමක් විදියට. එහෙම නැත්නම් අපිට පුළුවන් බිසිල් බෝඩ් වගේ බෝඩ් වලින් හදා ගන්න නේ සුදු පසුබිම. දැන් හිරු එළිය පතිත වෙන ayurin bismatiyan. Mugar denne. Ar thala darpaneyata surya loke vetila ewa nawatha paravartana wenawane. Me paravartana wena hiru rasmi tika hiru ras tika ara bitti ehema naththam sudu paata pasubimata wetenna salassanna ba. Jalaya haraha me hiru kirana me surya aloke gaman karata passe obata ara hiru eliye thina warna vena venama dakka ganna puluwa ne apita me warna siyalle ekutunama avarna lesa hiru eliye dakkata me hiru eliye vivitha warna walin yuktai monawada e warna den oyal matak unada monawada hiru eliye thina warna ogolu ahala eti prakashayak thiyena ran tambili kadna kolla nil ibbanda ki ratu tambili kaha kol nil indigo satan panna kiyada balan ratu tambili kaha kol nil indigo satan war hata thiyena ne bey hiru eliye diha nikam baluwata apite warna hata bala ganna hambenne ne oba මේ පරීක්ෂණය කරා පරීක්ෂණය කරනකොට ඔයාලා දැක ගන්න පුළුවන් සුදු පසුබිමේ මේ හිරු එළියේ තියෙන වර්ණ ටික දැක ගන්න පුළුවන් ඒ වගේම දැබර දූපතේ ඔබ බැවකට නාන්න ගිය වෙලාවට ඔබ ඇලකට නාන්න ගිය වෙලාවට කටර වතුර ටිකක් අරගෙන හිරුට පිටුපාලා විසිරිය යන විදිහට පිමින්නකෝ මොකද වෙන්නේ අපිට දැක ගන්න පුළුවන් දේ දුන්නක් විදිහට ඔබේ විසිරවන ජල ප්‍රමාණය ජල කොටසේ හිරු එළියේ වර්ණ ටික තියෙනවා එහෙනම් දැන් මම ඕලෙන් අහනවා දේ දුන්නක තියෙන වර්ණ මොනවද කියලා දේ දුන්නක රස පෙන්නේ මොනවද Hare, hiru eliye warna tika tamai dæbiri dupate de dunnak widira peenne. Ne? Wahina æthata wahina væs welawata. Væhi bindu thiyena welawata. Dædi. Meedum pate thiyena welawata. Me mata hiru eliye wætunata passe me hiru eliye thiyena warna dæka ganna puluwan. ඉතින් මම ඔයාලට මතක් කරනවා නැවතත් අර හිරු එළියේ වර්ණ පහසුවේ මතක තියාගන්න පුළුවන් ප්‍රකාශයක් කිව්වා මොකද්ද රන් තැඹිලි කඩන කොළුවා නිල් ඉබ්බන්දකි මතක තියාගන්න මේ හැම වචනයකම ආරම්භක අක්ෂරයට අදාළ වර්ණය තමයි කියන්න පුළුවන් මොකද්ද රන් තැඹිලි කඩන කොළා නිල් ඉබ්බන්දකි එබර දෙපති අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා නේ අද පාඩමේ ඊළඟට ඕගොල්ලෝ දන්නවා අපි දහවල් කාලයෙන් පොඩ්ඩක් ඔබට යනවා දහවල්ට පස්සේ උදා වෙන්නේ හිරු එළිය නැති වෙලට උදා වෙන්නේ රාත්‍රී කාලය රෑ හස තාරකා වලින් පෙරිලා හරිම ලස්සනයි මේ තාරකා සමහර වෙලාවට සමහර තරු සමහර වෙලාවට කිව්වොත් වැරදි නේ පුතේ සමහර තාරකා නිවෙනවා පත් වෙනවා දැල් වෙනවා නිවෙනවා නේ ඒ මොනවද ඒවා තාරකා හැබැයි මේ අතරේ සමහර දේවල් තියෙනවා සමහර ටිකක් ලොකුවට තාරකා වගේ දකින්න පුළුවන්. මේවා අර දැල්ෙන නිවෙන ස්වභාවය නෑ. නේ? ඒවා ග්‍රහලෝක කියලා අපි කියනවා. දැන් අපිත් ඉන්නේ ග්‍රහලෝකයකනේ. නේ? අපි ඉන්නේ ග්‍රහලෝකයක. අපේ ග්‍රහලෝකේ නම මොකද්ද? පෘථුවිය. නේ? ඒකවල ග්‍රහලෝක ගොඩක් තියෙන හිරුට සම්බන්ධ ග්‍රහලෝක ගොඩක් එක තමයි අපි ඉන්නේ. නේ? ඔයගොල්ලෝ මතක් වෙයි සමහරවිට නේ? බුද, සිකුරු, පෘථිවි, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චුන්. මේ අපිට ඉන්න සූර්ය ග්‍රහමණඩලයට ඇති ග්‍රහ ලෝක ටික. එන අපි ඉන්නේ හිරුවෙල ඉඳලා හිරුගි ඉඳලා බැලුවාම කිවෙන ග්‍රහ ලෝකේද? තුන්වෙනි ග්‍රහ ලෝකේ. මේ ග්‍රහ ලෝක අතර ජීවීන්ට ජීවත් වෙන්න පුළුවන් ඕගොල්ලෝ අපි මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් සත්ත්වන්ට ජීවත් වෙන්න පුළුවන් ගස්වල වැවෙන ජලයේ තියෙන එකම ග්‍රහ ලෝකේ තමයි පෘථුවිය. ජලයෙන් පිරලා නිසා මේකට කියනවා නිල් ග්‍රහය කියලාත් කියනවා. නේ නිල් ග්‍රහය කියලාත් කියනවා. නෑ ඕගොල්ලෝ අපි හරි වාසනාවන්තයිනේ. මෙවන් අලංකාර ලස්සන ලෝකයක අපි ඉපදීම දින හරි ලස්සන ඒ අතරත් නේ හරිම ලස්සන රටක ඉපදීම දින අපේ රටේ බැලුව බැලුව තැන ජලය ගස් සැල්වලින් පිරීලා. දැන් ඔයගොල්ලෝ මම මතක් කරනවා මේ තාරකාවලට දිලිසෙන්නේ එළිය කොහෙන්ද? දිලිසෙන්නේ ආලෝකේ කොහෙන්ද? මතක තියාගන්න බැරි දෙයක්. තාරකා අතර විශාලම තාරකාව තමයි හිරු. අපිට දකින්න පුළුවන්. එහෙනම් හිරුගේ හිරු කිරණ සූර්ය කිරණ මේ තාරකා මතට වැටුණාට පස්සේ තමයි අපිට මොකද ඒවා දිලිසෙන බවක් පේන්නේ. ඒවා බැබලෙන්න පටන් ගන්නෙ. අහස ගැන කතා කරනකොට හඳ ගැන කතා නොකරම් බෑනේ. නේ හඳට නැත්නම් හඳ දිලිසෙන්න ආලෝකයක් ඕනේ. හඳ ආලෝකේ නිකුත් කරන වස්තුවක් නෙමෙයි. නේ ආලෝකේ නිකුත් කරන එකම වස්තුව මොකද්ද? හිරු. එමනම් හිරු තමයි සියලුම ග්‍රහ ලෝකවලට ආලෝකය සපයන්නේ. සඳ ඇතුළු නේ බලන්න විශාලම තාරකාව හිරු. අන්න දැබර දීපති මම මේ වෙලාවෙම දෙන ඕගොල්ලන්ට සති ප්‍රශ්නය. මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියලා 0.70 351 96 71ට එවන්න. මොකද ප්‍රශ්නේ? රාත්‍රී අහසක චිත්‍රයක් ඇඳලා එවන්න. රාත්‍රී අහසක චිත්‍රයක් ඇඳලා එවන්න. මේ ඒ චිත්‍රය ලස්සනම චිත්‍රය මොකක්ද කියලා මම බලනවා. ලස්සනම චිත්‍රය. මේ ලස්සනම චිත්‍රය ඇඳලා ඉන්න කට්ටියට ඒගොල්ලෝගේ නාම, ඒගොල්ලෝගේ පාසල, ඕගොල්ලන්ට අහන්න සලස්සන නැවත වරක්. මම දැවර දෙපිටේ ප්‍රශ්නේ මතකයි. මොකද්ද? රෑ අහසක චිත්‍රයක් ඇඳලා 0.70 351 96 71 අංකයට එවන්න. ඉතින් දැබර දෙපිටේ අහස හා පොළොව ගැන ඔගොල්ලෝ තවත් කියවන්න. තොරතුරු එකතු කරගන්න. නිරීක්ෂණය කර. සතුටින් අත්විඳින්න පුළුවන් පරිසරයක් පොළවේ තියෙන. සතුටින් කතා කරන්න පුළුවන්, දකින්න පුළුවන් පරිසරයක් අහසේ තියෙන. ඔගොල්ලන්ට මතකද? පුංචි කවියක්. පුංචි කවියක්. අහස පුරා වලාකුලක් පරිසරයේ මඳුරු කරයි. සුළං හමයි ගස් පෙරළේ වැස්සක පෙර ලකුණු ගිනි. අම්මහණික ගෙදරට වේලුණු රෙදි අරගෙන ඒ කපුටු හාමි කරව කරයි. හැම දිනාට පුවත කියයි. කුරුල්ලෝද කැදලි කරා ඉක්මනටම පියඹා යති. ගසින් ගසට පැන පැන යන වඳුරු හාමි බියෙන් සිටී. ඇයි? විදුලි කොටයි හෙන හඬදී මහවැස්සා කඩා හෙලේ. අපේ මිදුලේ වතුර පිරේ. පුංචි වැවක සිරියගෙන
සුළඟ ගැන පරිසරය ගැන ආහසේ සිදුවන විස්මිත වෙනස්කම් මොනවද විදුලි කොටනවා නේ අකුණු හඬ වලාකුළු පා වෙනවා දහවල් කාලේට දකින්න පුළුවන් සුන්දර ආහසක් තියා ඔයගොල්ලෝ සතුටින් බලන්න මේ අපූර්ව සිදුවීම් දිහා බලාගෙන ඉන්න රාත්‍රී තාරකා තරු රටා වගේ කඩා හැලෙන උල්කාපාත දිහා ඔයගොල්ලෝ බලන්න මේවා තමයි අපි ඉගෙනුම් අධ්‍යක්ෂින් දෙන්නේ මේ ඉගෙනුම් අධ්‍යක්ෂින් එක ඔයගොල්ලෝ ඉස්සරහට ගියොත් ඉදිරියට ගියොත් ඔයගොල්ලෝගේ දැනුම ගොඩක් වැඩි වෙනවා එහෙනම් දැබිරි දූපති ඉගෙන ගන්නවා කියන්නේ පරිසරය අපි අත් විඳිනවා පරිසරය කියවන කෙනාට පුළුවන් ගොඩක් තොරතුර දැනගන්න එහෙනම් මේ විශේෂත්‍ය ගත්තාම පරිසරය සහ සියලුම විශේෂත්‍යයන් ගත්තාම මේවා සකස් වෙලා තින්නේ අප වටපිටාවෙමයි අහස පොළව අපේ වටපිටාව ගස්වැල් පස ජලය ඉර හඳ තාරකා මේ වගේන් තමයි අපි සියලු පාඩම් සකස් වෙලා තින්නේ පුංචි කාලේ අපි ටිකක් ඉගෙන ගන්නවා තව කාලෙකදී අපි මේවා ගොඩක් වැඩියෙන් ඉගෙන ගන්න. මේවා තමයි අපි අත් දෙකින්. එහෙමනම් දැබර දූපති ස්තුතිය ඔබට අපිත් එක්ක රැඳිලා සිටියට. විනාඩි 40 45කට මාත් එක්ක එකතු වෙලා ඔයගොල්ලෝ. ඉතින් ඔයගොල්ලෝ සියලු දෙනාට මගේ විශේෂ ස්තුතියක් ප්‍රදානය කරනවා. ඒ වගේම වෙනදා වගේම අදත් මතක් කරන ඔබ වෙනුවෙන් මම කවුද? උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අධ්‍යාපන අංශයේ උතුරුමැද පළාත් ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂ අසේල රණසිංහ අධ්‍යක්ෂතුමා සංජලි මිස් වගේම රජරට ගුවන්විදුලි සේවයේ සියලු කාර්ය මණ්ඩලයට මගේ ගෞරවනීය ස්තුතිය ප්‍රදානය කරනවා. මේ අතරින් වැඩිම ස්තුතියක් ප්‍රදානය කරන්න කාටද? ඒක කියන්නේ ඉස්සෙල්ලා නැවතවරක් මතක් කරනවා සතිය ප්‍රශ්නය රෑ අහසක චිත්‍රයක් ඇඳලා එවන්න 070 350 1 9671 WhatsApp නම්බරයට ඔබේ නම ඔබේ පාසල ඔබට අහන්න පුළුවන් වේවි අනිවාර්යයෙන්ම එහෙමනම් වැඩිම ස්තුතිය කාටද හිමි වෙනවා කිසි ඔව් වෙනදා වගේම ස්තුතිය වැඩිපුරම හම්බෙන්නේ දැබර දුවල පුතාලට ඔන්න එක දුවක් මයෙන් ඇහුවා ප්‍රශ්නයක් දීලා අනේ මේ ප්‍රශ්නේ කියන්නකෝ මේ ප්‍රශ්නේ කියන්නකෝ කියලා මං කිව්වේ නෑ මේ ප්‍රශ්න ටික නම් හැබැයි ලබන බදාදා 29 නේ අවුරුද්ද අවසානයේ අපි හම් වෙන දවස එදාට මං මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් ඕගලන්ට කියනවා නේ ස්කාලේ පිළිබඳ ප්‍රශ්නය එතන ගණිත පාඩමේ අපි හම්බ වෙමු ඒ හම්බ වෙන තුරු දැබර දූපති ඔබට ප්‍රාර්ථනා කරනවා. ඉතා සතුටින් ඉගෙන ගන්න ශක්තිය ලැබේවා කියලා. තෙරුවන්